අද විෂය කරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළේ අනුරාධපුර කලත්තෑව මහාවිද්‍යාලයේ ක්‍රීඩා ආචාර්යනි ශිරෝමි නදීකා මහත්මියට.
ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා රජරට සේවයේ එක් මෙහෙවන සුහුරු සස්සල් අධ්‍යාපන වැඩසටහනෙන් 11 ශ්‍රේණියේ සෞඛ්‍ය ආචාරික අධ්‍යාපන විෂය හදාරන දූදරුවන් සඳහා පාඩමක් ගෙනෙන්නයි මා මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මගේ ආදරණීය දරුවනේ, ඉතින් ඕගොල්ලෝ දන්නවා සෞඛ්‍ය ආචාරික අධ්‍යාපන විෂය සඳහා අනිවාර්යෙන්ම නෙට්බෝල් ක්‍රීඩාව යටතේ ඕගොල්ලොන්ට ප්‍රශ්නයක් එනවාමයි. ඉතින් නෙට්බෝල් ක්‍රීඩාව විතරක් නෙමෙයි දුවේ පුතේ, වොලිබෝල්, ෆුට්බෝල්, ඒ වගේම මලල ක්‍රීඩා, ඒ වගේනුත් අනිවාර්යයෙන්ම ඕගොල්ලොන්ට ප්‍රශ්න එනවා. ඉතින් දරුවනේ, ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම දන්නවා දැන් 7 ප්‍රශ්නේ දෙවනි කොටසට එන්නේ, ඒ කියන්නේ 7B කියන කොටසට එන්නේ මොන ප්‍රශ්නේද කියලා. ඉතින් ඔයාලට කී අමුතුවෙන් කියන්න ඕනේ මගේ ආදරණීය දුවේ පුතේ, නෙට්බෝල් ක්‍රීඩාව ගැනයි ඔයාලට මේ 7 ප්‍රශ්නේ B කොටසෙන් ඔයාලගෙන් ප්‍රශ්න අහන්නේ. ඉතින් ඔයාලට ඒ සඳහා තමයි මා මේ කරුණු ගෙනහැර දක්වන්න හදන්නේ. ඉතින් මගේ ආදරණීය දුවේ පුතේ, මේ ක්‍රීඩාව කාන්තාවන් සඳහා පමණක් වූ ක්‍රීඩාවක්. නමුත් මේකට කාන්තාවන් විතරක් නෙමෙයි, පිරිමි අයත් ඉතාම ආසාවෙන් බලන, ඒ කියන්නේ ආස කරන ක්‍රීඩාවක් තමයි. ඉතින් ඒ නිසා මේ ක්‍රීඩාව ගැන අපි ඕගොල්ලොන්ට අද කියලා දෙන්න යන්නේ ක්‍රීඩාවේ ආරම්භය සිටම මේ විභාගයට එන කරුණු සියල්ලක්ම ඔයාලට ආවරණය වෙන පරිදි මම මේ හඳුන්වා දෙන්න යන්නේ. ඉතින් මං හිතනවා මගේ ආදරණීය දූ දරුවන් අද මේ පාඩම ඉත ආසාවෙන් උනන්දුවෙන් අහන් ඉඳි කියලා. ඉතින් දරුවනේ, ඉස්සෙල්ලාම අපි බලමු මේ නෙට්බෝල් ක්‍රීඩාවේ ආරම්භය කොහොමද කියලා. ඉතින් ඔයාලා හය ශ්‍රේණියේ ඉඳලම දන්නවනේ නෙට්බෝල් ක්‍රීඩාව ආරම්භ වුණේ කොහෙන්ද කියලා. ඉතින් ඇමරිකාවෙන් ආරම්භ වූ මේ නෙට්බෝල් ක්‍රීඩාව ලංකාවට හඳුන්වා දුන්නේ ජෙනී ග්‍රීන් කියන මහත්මිය විසින්. මතකනේ නං, කවුද හඳුන්වා දුන්නේ? ජෙනී ග්‍රීන් මහත්මිය. ඉතින් දරුවනේ, මේ ජෙනී ග්‍රීන් මහත්මිය කොහෙටද ඉස්සෙල්ලාම හඳුන්වා දුන්නේ, ලංකාවේ මොන පාසලටද කියලා ඔයගොල්ලෝ දන්නවා? ඉතින් අපි නැවත වරක් මතක් කර ගැනීම සඳහා අපි මහනුවර උසස් බාලිකා විද්‍යාලයට කියන එක ආයෙත් අවධාරණය කරනවා. ඉතින් මගේ දරුවනේ, දැන් එහෙනම් මේ ඉතිහාසය ගැන ඔයාලට ප්‍රශ්නයක් ඇහුවොත් කවුද ලංකාවට හඳුන්වා දුන්නේ නෙට්බෝල් ක්‍රීඩාව? එහෙනම් ඔයාලා කියන්න ඕනේ ජෙනී ග්‍රීන් මහත්මිය කියලා. ඉතින් ඒ වගේම කොහෙන්ද නෙට්බෝල් ක්‍රීඩාව ආරම්භ වුණේ කිව්වොත් ඇමරිකාවේ කියලා තමයි ඔයාලා උත්තරේ ලියන්නට ඕනේ. ඉතින් මගේ දරුවනේ, ඕගොල්ලෝ දන්නවා මේ නෙට්බෝල් ක්‍රීඩාව හඳුන්වා දුන්නයින් පස්සේ 1921 තමයි මේ ජෙනී ග්‍රීන් මහත්මිය විසින් ලංකාවට නෙට්බෝල් ක්‍රීඩාව හඳුන්වා දුන්නේ. ඉතින් මේ හඳුන්වා දුන්නට පස්සේ කාන්තාවන් අතර ඉතාම ජනප්‍රිය ක්‍රීඩාවක් වුණා මේ නෙට්බෝල් ක්‍රීඩාව. ඉතින් මේ කණ්ඩායමකට මගේ දරුවනේ 12 දෙනෙක් ඕනේ. ඒ වගේම ලියාපදිංචි කරන්න 12 දෙනෙක් අවශ්‍ය වගේම සාමාන්‍යයෙන් 7 දෙනෙක් තමයි අපි ක්‍රීඩා කරන්නේ. සම්පූර්ණ කණ්ඩායමට 12 දෙනෙක් ලියාපදිංචි කරනවා. නමුත් ක්‍රීඩා කරන්නේ ක්‍රීඩිකාවන් 7 දෙනයි. ඉතින් දරුවනේ, සමහර අවස්ථාවලදී අපිට ක්‍රීඩිකාවන් 7 දෙනෙක් හොයාගන්නත් නැති අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක අපි තරඟයට ඉදිරිපත් කරනකොට අපිට අවම වශයෙන් ක්‍රීඩිකාවන් 5 දෙනෙක්වත් හිටියොත් අපිට පුළුවන් මේ තරඟයට ඉදිරිපත් වෙන්න සුසුකමක් විදියට 5 දෙනාගෙන් තරඟයට ඉදිරිපත් වෙන්න පුළුවන්. එහෙනම් මතකයිනේ, කණ්ඩායමකට 12 දෙනෙක් ඉන්න ඕනේ, ලියාපදිංචි වෙන්න ඕනේ, ඒ වගේම 7 දෙනයි ක්‍රීඩා කරන්න ඕනේ. හැබැයි 7 දෙනෙක්වත් නැති වුණොත් අවම වශයෙන් 5 දෙනෙක් ඉන්නවා නම් අපිට පුළුවන් මේ තරඟයට ඉදිරිපත් වෙන්න. හැබැයි මතක තියාගන්න දරුවනේ, ප්‍රායෝගිකව මේකට මෙහෙම අපි ඉදිරිපත් වෙනවා නම් අපිට ඒක ලොකු අවාසියක් වෙනවා නේද? මොකද දන්නවද, ඇයි අනිත් ටීම් එකට 7 දෙනෙක් සෙල්ලම් කරනකොට අපේ ටීම් එකේ 5 දෙනෙක් සෙල්ලම් කරනකොට අපිට දෙන්නෙක්ගේ ප්ලේසස් කවර් කරන්න කවුරුත් නැතුව යනවා. ඉතින් ඒ නිසා අපිට ලොකු පාඩුවක් වෙනවා. නමුත් මතක තියාගන්න දරුවනේ කණ්ඩායමකට 12 දෙනෙක් ඉන්න ඕන වගේම 7 දෙනෙක් ක්‍රීඩා කරනවා. ඒ වගේම 7 දෙනෙක් නැති අවස්ථාවකදී 5 දෙනෙක්වත් ඉන්නවා නම් අපිට තරඟයකට ඉදිරිපත් වෙන්න පුළුවන් කියන එක. හරි. එතකොට මගේ දරුවනේ අපි දන්නවා නෙට්බෝල් ක්‍රීඩාව, වොලිබෝල් ක්‍රීඩාව, ෆුට්බෝල් ක්‍රීඩාව ඕනම ක්‍රීඩාවක් කරනකොට ඒ ක්‍රීඩාව ආශ්‍රයෙන් අපිට තියෙන ඕන විවිධ දක්ෂතා. ක්‍රීඩාවට අදාළව දක්ෂතා තියෙනවා. ඉතින් මේ දක්ෂතා අපි ප්‍රගුණ කරොත් තමයි අපිට දක්ෂ ක්‍රීඩකයෙක් ක්‍රීඩිකාවක් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම නෙට්බෝල් ක්‍රීඩාවෙත් මෙන්න මේ වගේ දක්ෂතා කීපයක් තියෙනවා. පන්දු පාලනය, පාද හුරුව, ආක්‍රමණය, වැළැක්වීම සහ විදීම. හරි. දැන් මෙන්න මේ පන්දු පාලනය, පාද හුරුව, ආක්‍රමණය, වැළැක්වීම සහ විදීම කියන මේ දක්ෂතා වර්ධනය වෙන්න, වර්ධනය කරන්න අපි ක්‍රීඩිකාවන් සඳහා විවිධ ක්‍රියාකාරකම් ලබා දෙනවා. තේරුණාද? මෙන්න මේ දක්ෂතා ආපහු සැරයක් මම කියනවා. පන්දු පාලනය, පාද හුරුව, ආක්‍රමණය, වැළැක්වීම සහ විදීම. හරි. අපි බලමු මේ එකින් එක කතා කරලා මේ දක්ෂතා කොහොමද අපි හුරු කරගන්නේ, මේ මොකද්ද මේ දක්ෂතා වලින් කියන්නේ කියලා. ඉතින් පන්දු පාලනය කියන්නේ දරුවනේ ඔගොල්ලෝ දන්නවා නෙට්බෝල් ක්‍රීඩාවට අනිවාර්යයෙන්ම මේ පන්දුව හොඳින් අතට ග්‍රහණය වෙන්න ඕනේ. පන්දුව අපේ දෙසට යොමු වෙන සැනින් අපි පන්දුව ග්‍රහණය කරගන්න ඕනේ. ඒ වගේම පන්දුව අපි නිවැරදිව ලබා දෙන්න ඕනේ. එන්නේ ඒ වගේ දක්ෂතා තියෙන්න ඕනේ. එහෙනම් මේ පන්දුව පාලනය කරගන්න අපිට හොඳ හුරුවක් තියෙන්න ඕනේ නෙට්බෝල් ක්‍රීඩාවේදී. ඔගොල්ලෝ දැකලා ඇති ඕනතරම් මේ තරඟාවලිවලදී මේ ක්‍රීඩිකාව කොහොමද මේ පන්දුව ග්‍රහණය කරගන්නේ, පන්දුව ලබා දෙන්නේ, ලබා ගන්නෙ, අන්න ඒ වගේ. එතකොට කොහොමද මේ පන්දුව පාලනය වෙන්නේ කියලා. එතකොට දරුවනේ අපි මුලින්ම මෙම ක්‍රීඩාවට ක්‍රීඩිකාවන් තෝරගන්නකොට තෝරගත්තට පස්සේ අපි ඉස්සෙල්ලාම පන්දුව අතට හුරු කරවන එක කරන්නේ. ඉතින් මේ සඳහා අපි විවිධ ක්‍රියාකාරකම් දෙනවා ඒගොල්ලොන්ට. අපි පන්දුවක් අතට දීලා මෙයාට කියනවා පන්දුව හිස වටේ කරකවන්න, පන්දුව ඊට පස්සේ තමන්ගේ උර හිස වටේ කරකවන්න, තමන්ගේ බඩ මැග වටේ කරකවන්න, ඊට පස්සේ කකුල් දෙක වටේ කරකවන්න. ඔය වගේ විවිධ ආකාරයෙන් පන්දුව අතට හුරු කරවීම සඳහා විවිධ ක්‍රියාකාරකම් අපි දෙනවා. ඒ වගේම ඊට පස්සේ තනියම වගේම ඊට පස්සේ අපි බිත්තියක් තියෙනම් බිත්තියට පන්දුව යොමු කරමින් නැවත අල්ලන්න අපි ක්‍රියාකාරකම් ලබා දෙනවා. ඒ තනියම කර හැකි ක්‍රියාකාරකම් පන්දු පාලනය සඳහා. එහෙම නැත්නම් අපි දෙදෙනෙක් සමග තවත් ක්‍රීඩිකාවක් සමග අපිට පුළුවන් පන්දුවක් ලබා දීලා නැවත විවිධ අපේ මේ ඉදිරියේදී අපි කතා කරනවා පන්දුව ලබා දෙන ක්‍රම. පන්දුව ලබා දෙන ක්‍රම. එතකොට තනියකින් හා දෑතින් කියලා අපි ඉස්සරහට කතා කරනවා. ඉතින් මෙන්න මේ විවිධ ක්‍රම ඔස්සේ අපි පන්දුව ලබා දෙන ලබා ගැනීම අපි කරනවා. එතකොට අපිට දරුවනේ මේ පන්දු පාලනය කියන එකට අපි හුරු වෙනවා. ඒ කියන්නේ පන්දු පාලනය කියන දක්ෂතාවය අපිට ඇති වෙනවා. හරි. එතකොට මං හිතනවා දැන් මේ පන්දු පාලනය කියන එක දක්ෂතාවය ගැන ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. ඊළඟට දරුවනේ මම කතා කරනවා පාද හුරුව. පාද හුරුව ඔයාලා දන්නව ඇති දරුවනේ වැඩි හරියක් නවක ක්‍රීඩිකාවන්ගේ සිදුවන වැරද්දක් තමයි මේ පාද හුරුව නැතිකම. ඒ කියන්නේ දරුවනේ ඔයාලා දන්නව නෙට්බෝල් ක්‍රීඩාවේදී පන්දුව අතේ තියාගෙන අපිට දුවන්න බෑ. ඒ කියන්නේ සරලවම කිව්වොත් එහෙම අපි කියනවා, එහෙම නැත්තම් අපි පන්දුව අතට ගන්නවත් සමගම අපේ ඉස්සෙල්ලාම පොළවට පතිත වෙන පාදය නැවත ඔසවලා බිමින් තියන්න බෑ. ඉස්සෙල්ලාම අපේ පන්දුව අතට ආවට පස්සේ ඒත් එක්කම අපි පොළවට තබන පාදය නැවත ඔසවා බිමින් තියන්න බෑ පන්දුව අතේ තිව. නමුත් අපිට පුළුවන් පන්දුව අත්තට ගත්තයින් පස්සේ පාදය පොළව මත ස්පර්ශ කරලා නැවත එසෙව්වට කමක් නැහැ ආපහු බිම තියන්න බෑ. එතකොට සාමාන්‍යයෙන් අපි කියනවා ස්ට්‍රැපින් කියලා එකට. එතකොට අපි ඒ පන්දුව විරුද්ධ පිලේ ක්‍රීඩිකාවට ලබා දෙනවා නිදහස් යවුමක් විදියට ලබා දෙනවා. ඉතින් ඒක අපිට හරි පාඩුවක් වෙනවා. ඒ නිසා අපි මේ පාද හුරුව කියන එක අනිවාර්යයෙන්ම හදාගත යුතු, දියුණු කරගත යුතු දක්ෂතාවයක් වෙනවා නෙට්බෝල් ක්‍රීඩාවේදී. එතකොට මේ පාද හුරුව ඇති කරගන්න අපි විවිධ ක්‍රියාකාරකම් කරනවා. එකක් තමයි අපි ඉස්සෙල්ලාම ඇවිදින්න කියනවා. ඇවිදිනකොට පුතේ අපි විසල් කරනවා. විසල් කරනකොට ඒගොල්ලෝ නවතිනවා. නැවත විසල් කරනවා. ආපහු නවතිනවා. ඔයගොල්ලෝ දන්නවා මෙහෙම මෙහෙම වෙනකොට මේ උත්තේජයට ප්‍රතිචාර දක්වන්න අපි හුරු වෙනවා. ඒ කියන්නේ අපි විසල් එකට ගුරුවරයා දෙන, එහෙම නැත්නම් විනිසුරුවරයා දෙන නාදයට, එහෙම නැත්නම් විසල් හඬට අපි ඇහුම්කන් දෙනවා. එතකොට ඒක අපිට ලොකු හයියක් වෙනවා අපේ නෙට්බෝල් ක්‍රීඩාව සඳහා. එතකොට අපි නැවත ආපහු විසල් එකට ඇවිදිනවා. ඔය වගේ ක්‍රියාකාරකම් දෙනවා. ඊට පස්සේ අපි හිමින් එයාට දුවන්න කියනවා ක්‍රීඩිකාවට. නැවත ආපහු විසල් කරනකොට එයා නවතිනවා. නැවත ආපහු විසල් කරන ඔය වගේ දිගින් දිගටම කරනකොට මේ පාදය තියෙන එක ඉබේම හුරු වෙනවා. අර බෝලය අරගෙන දුවන එක නතර වෙනවා. ඒ වගේම මේක දිගින් දිගටම කරනකොට අපි හොඳට පාද හුරුව කියන එක නෙට්බෝල් ක්‍රීඩිකාවන්ගේ හැදෙනවා. මගේ ආදරණීය දුවේ පුතේ මතක තියාගන්න අපි මේ කතා කරන්නේ නෙට්බෝල් ක්‍රීඩාවේ දක්ෂතා. ඉතින් මං කලින් කිව්වේ පන්දු පාලනය. දැන් මේ කතා කරන්නේ පාද හුරුව ගැන. ඉතින් මේ වගේ ඊට පස්සේ මේ පාද හුරුවේ තවත් ක්‍රියාකාරකම් තියෙනවා. විභාගයට අහනවා අපෙන් ප්‍රශ්න පන්දු පාලනය කිරීම සඳහා, පන්දු පාලනය කිරීමේ දක්ෂතාවය සඳහා අලුත් ක්‍රීඩිකාවකට දිය හැකි ක්‍රියාකාරකම් දෙකක් ලියන්න. එහෙම නැත්නම් පැහැදිලි කරන්න. එතකොට අපිට මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් ලියන්න පුළුවන්. එතකොට පාද හුරුවට ඊට පස්සේ අපි ආපහු දුවන්න දෙනවා. ටිකක් වේගෙන් දුවන්න දෙනවා. දුවලා නවතින්න දෙනවා. එතකොට අන්න අපේ පාදය ඇදෙන්න බෑ. අපි දුවගෙන ගිහින් එකපාරට නවතිනකොට මොකද වෙන්නේ? සමහරලාට අපි වැටෙනවා. අපේ පිටිපස පාදය ඉදිරියට ඇදෙනවා. අපි lessල යනවා. නමුත් මේකෙදි මේ ක්‍රියාකාරකම් මගින් ඒ කිසිම දෙයක් වෙන්නේ නැහැ. අපි එකපාරටම දුවන ගමන්ම උඩ පැනලා එතන නතර වෙනවා. අනේ වගේ අපේ පාදය හුරු වෙනවා. ඉතාම ලස්සනට පාද හුරු වීමේ ක්‍රියාකාරකම අපිට ග්‍රහණය වෙනවා මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් මගින්. ඊට පස්සේ දරුවනේ අපිට තවත් පුළුවන් අපිට යම්කිසි පොඩි උසකින් අඩි භාගයක් අඩියක් වගේ උසකින් දරුවාට දුවගෙන යනකොට පණින්න, දුවගෙන ගිහිල්ලා පණින්න, පැනලා නතර වෙන්න එතනින්. එතකොට අර අපේ දියුණු වෙන්නේ උඩින් පන්දු අපිට එනකොට උඩ පැනලා එතනම පන්දු අල්ලගෙන නතර වෙන හැකියාව, පාද හුරුව කියන හැකියාව අපිට ඇති වෙනවා. හරි, එහෙනම් මං හිතනවා දරුවනේ පාද හුරුව සඳහා දෙන ක්‍රියාකාරකම් ඇති කියලා. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. එහෙනම් මේ පාද හුරුව දියුණු කරන්න මොනවද දෙන්න පුළුවන් ක්‍රියාකාරකම් කියලා ඊළඟට මම කතා කරනවා දරුවනේ ආක්‍රමණය. ආක්‍රමණය කියන්නේ මොකද්ද? අපි පන්දුව අරගෙන යන්න ඕනේ. අපේ දැන් ටීම් දෙකක් විදියට සෙල්ලම් කරනකොට පන්දුව තමන්ගේ ටීම් එකේ තියෙන වෙලාවේදී අපි පන්දුව ආක්‍රමණය කරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ පන්දුව අරගෙන යන්න ඕනේ අපේ පැත්තට, අපේ ගෝල් එකට. ඉතින් දරුවනේ අපි මේකට නිවැරදිව සූදානම් වෙන්න ඕනේ. කොහොමද අපිත් එක්ක තව ඉන්න ප්‍රතිවාදී ක්‍රීඩිකාවක්, ඒ ක්‍රීඩිකාවගෙන් වෙන් වෙලා මිදිලා මීටර් 0.9ක් එහෙම නැත්නම් අඩි 3ක් ඈතින් ඉඳලා තමයි අපි මේ ආක්‍රමණය කරන්න ඕනේ. මේ එතකොට මේ ආක්‍රමණය වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ගිහින් කාගේවත් බෝලය සමග ඇඟේ වදින්නත් බෑ. අපේ ප්‍රතිවාදී ක්‍රීඩිකාවට අපේ වැරද්දක් වෙන්නත් බෑ. වැලක්වන ක්‍රීඩිකාව අපෙන් අඩි 3ක් ඈතින්, එහෙම නැත්නම් මීටර් 0.9ක් ඈතින් ඉන්නේ. නමුත් එතකොට ඒ ඈතින් ඉන්න අවස්ථාවේදී මොනහො අපේ අතින්, ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කෝගලොන්ට පාද හුරුව පිළිබඳව ඉතින් පාදයක් ලිස්සා යෑම හෝ එහෙම නැත්නම් පන්දුව හුරු නැතුව එහෙම නැත්නම් අපි වැටෙන්න පුළුවන් බෝලයත් එක්ක ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ ආක්‍රමණය කරන එක පන්දුව රැගෙන යන එක අපි ඉතාම සුපරීක්ෂාකාරීව කරන්න ඕනේ මේ ආක්‍රමණය කියන එක. ඉතින් දරුවනේ මේකෙදිත් අපි අපිට ඕනතරම් ක්‍රියාකාරකම් දෙන්න පුළුවන් මේ දරු මේ ක්‍රීඩිකාවගේ මේ ආක්‍රමණය කියන එක වැඩි දියුණු කරන්න. ඉතින් ඒකට අපි බෝලයක් දීලා තව ක්‍රීඩිකාවක් ප්‍රතිවාදී ක්‍රීඩිකාවක් සමගම යාට දෙන්න පුළුවන් ක්‍රියාකාරකම් ප්‍රතිවාදී ක්‍රීඩිකාව අඩි 3ක් පිටුපසින් ඉන්න ඉඳලා එයාට එයාව ඩිෆෙන්ඩ් කරනකොට එහෙම නැත්නම් වැලැක්වීම කරන අවස්ථාවේදී තමන්ගේ ක්‍රීඩිකාවට පන්දුව දෙන්නේ කොහොමද? ඒ පන්දුව දෙන ක්‍රීඩිකාවටත් ඒ වෙලාවේදී අපි තව වැලැක්වීම සඳහා විරුද්ධ පිළේ ක්‍රීඩිකාවක් දෙන්න පුළුවන්. ඒ විදියට විවිධ පැතිවලට විවිධ ආකාරයේ යොමු ක්‍රම මගින් ආක්‍රමණය කියන හැකියාව අපිට වර්ධනය කරන්න පුළුවන්. ඉතින් දරුවනේ මේ වගේ අපිට හිතලා මේ වගේ ක්‍රියාකාරකම් හදා ගන්න පුළුවන්. විභාගයට මේ වගේ දෙයක් ආවොත් එහෙම ඔයාලට බය වෙන්න දෙයක් නැහැ, අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. ඉක්මනින්ම ඔයාලට දෙයක් මේ ගැන හිතලා නිර්මාණය කරන්න පුළුවන්. අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. නමුත් අපිට ඒ වෙලාවේදී විභාගයේදී අලුත් දෙයක් නිර්මාණය කරනකොට සමහර ලාවට කාලය කියන එක බොහෝම අපිට වටිනවා. සමහර ලාවට අපිට වෙලාව මදි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි හරීම සූක්ෂම මේ කාලය කෙනෙක් කළමනාකරණය කරගන්න ඕනේ. ඒ නිසා අලුතෙන් මොනවා හරි මේ වගේ දේවල් නිර්මාණය කරන් එතෙන්ට ගිහින් නිර්මාණය කරන්න නෙමෙයි මට හිතනවා ඊට කලින් ඕගොල්ලෝ යනකොටම මේ වගේ දේවල් නිර්මාණය කරගෙන යන එක මේ ක්‍රියාකාරකම් සඳහා මොනවද අපි දෙන්න පුළුවන් කියන එක පොතින් පතින් හොයලා හරි එහෙම නැත්නම් ඔයාලගේ දෙයක් හරි නිර්මාණය කරගෙන එතෙන්ට යනවනම් ගොඩක් හොඳයි කියලා. ඒ වගේම දරුවනේ ඊට පස්සේ දැන් මම කතා කරන්න යන්නේ වැලැක්වීම කියන එක. එහෙනම් අපි මේ දක්ෂතාවය යටතේ පන්දු පාලනය, පාද හුරුව, ආක්‍රමණය කියන එක තමයි කතා කරේ. ඊට පස්සේ කතා කරනවා වැලැක්වීම. වැලැක්වීම. වැලැක්වීම කියන්නේ මගේ දරුවනේ ක්‍රීඩිකාවක් මේ ආක්‍රමණය කරගෙන යනකොට, ඒ කියන්නේ පන්දු අරන් යනකොට විරුද්ධ පිළේ ක්‍රීඩිකාව වළක්වනවා ඒක. ඒ කියන්නේ අපිට අතින් ගහන්න බෑ, ඇඟේ හැපෙන්න බෑ, තල්ලු කරන්න බෑ. මීටර් 0.9ක් එහෙම නැත්නම් අඩි 3ක් පසුපසින් ඉඳගෙන තමයි මෙයා මේ වැලැක්වීම කරන්න ඕනේ. මෙයා මේ පන්දුව විරුද්ධ පිළේ ක්‍රීඩිකාව අතේ තියෙන අවස්ථාවේදී අත දෙපසට දමමින් එයාට හානියක් වෙන විදියට මෙයාට වැලැක්වීම කිසිම වෙලාවක කරන්න බෑ. ඒ නිසා අපි මේ වළක්වන එකත් වැලැක්වීම කියන මේ දක්ෂතාවයත් හරීම විදියට ක්‍රීඩිකාවන්ට පුහුණු කරන්න ඕනේ. කොහොමද වළක්වන්නේ තමන්ගේ පරතරයේ ඇතිවන ආකාරයට, ඒ වගේම ක්‍රීඩිකාවන්ට කිසිම ඝට්ටනයක් බාධාවක් කිසිම හිරිහැරයක් අවහිරයක් නොවන විදියට තමන්ගේ ක්‍රීඩාව කරන්නේ කොහොමද කියලා මේ වැළැක්වීම අපි කියලා දෙනවා. එතකොට ඒ සඳහාත් අපිට අර පන්දුව ක්‍රීඩිකාවකට දීලා ඊට පස්සේ ඒ ක්‍රීඩිකාවන් දෙදෙනා පන්දුව හුවමාරු කරගන්න අතරේ වැලැක්වීම කරන්නේ කොහොමද කියලා අපි කියලා දෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය ඩොජ් කරනවා කියනවා මේ පන්දුවක් ගන්නකොට. පන්දුව ගන්නකොට ඉතින් ඒ වගේ වෙලාවෙදී ඩොජ් කරන වෙලාවෙදී කොහොමද අපි ඒ සඳහා අනිත් ක්‍රීඩිකාව වළක්වා ගන්නෙ නේද? අපිව මග හැරලා දුවනවා පන්දුව ගන්න. එතකොට මේ මග හරින අවස්ථාවේදී අපි දැනගන්න ඕන අපි බලන්නේ කොහොමද, අපි ඉන්න ඉරියව්ව කොහොමද, අපි කෙලින්ම ප්‍රතිවාදී ක්‍රීඩිකාවට ඉස්සරහා හැරිලා ඉඳලා හරියන්නේ නැහැ, පිටිපස්සෙන් එන පන්දුව කොහොම එනවද කියලා අපිට පේන්නේ නැහැ. ඒ නිසා අපි පන්දුව දෙසත් බලමින් ක්‍රීඩිකාව දෙස බලමින් අපි කොහොමද මේ වැලැක්වීම කරන්න කියලා දැනගන්න ඕනේ. ඉතින් ඒ සඳහා විවිධ ක්‍රියාකාරකම් ලබා දෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි ඒ දෙන ක්‍රියාකාරකම් තමයි ක්‍රීඩිකාවකට පන්දුව ලබා දීලා නැවත ආපහු තව ක්‍රීඩිකාවක් ඒ වැලැක්වීම සඳහා දීලා ඒ තවත් ක්‍රීඩිකාවකට මේ පන්දුව ලබා ගන්න. එතකොට 3 දෙනෙක් වගේ අවශ්‍ය වෙනවා මේ මේ වැලැක්වීම කියන මේ මම දැම්මේ කියන ක්‍රියාකාරකම කිරීම සඳහා එතකොට ඒ වගේම අපිට 3 දෙනෙක් 4 දෙනෙක් 5 දෙනෙක් ඔය වගේ එහෙම නැත්නම් 2 දෙනෙක් උනත් අපිට තියාගෙන මේ වැලැක්වීම කියන එක අපිට පන්දු අතැතිව හෝ නැතිව කරන්න පුළුවන් විවිධ ක්‍රියාකාරකම් කරන්න පුළුවන් නිර්මාණය කරන්න පුළුවන් හරි ඉතින් ඒ වගේ දරුවනේ දැන් මම කතා කරනවා ඊළඟට විදීම කියන එක අපි මෙතෙක් කතා කරේ පන්දු පාලනය පාදහුරුව ආක්‍රමණය වැළැක්වීම ඒ වගේම ඉතින් අනිත් එක තමයි විදීම මේ විදීම කියන්නේ ඕගොල්ලෝ දන්නවා මෙන්න මේ දක්ෂතාවය ඉතාම නිවැරදිව අපි ප්‍රගුණ කරන්න ඕනේ මොකද අපි netball ක්‍රීඩාවේදී අපි දන්නවා අපිට ලකුණ ලැබෙන්නේ මෙන්න මේ විදීම තුලින් අපේ දිනුම හිමි වෙන්නේ පුතේ අපිට මෙන්න මේ විදීම තුලින් විදීම කියන්නේ ෂොට් කරනවා ඕගොල්ලෝ දන්නවා මේ ෂොට් කරනවා අවසානයේ ඕගොල්ලෝ මේ දන්නවා GS කියන ක්‍රීඩිකාව ගෝල් ෂූට් එහෙම නැත්නම් GA කියන ක්‍රීඩිකාව මෙන්න මේ දෙන්න තමයි මේ විදීම කියන කාර්ය කරන්නේ එතකොට මෙන්න මේ දෙදෙනාට GA සහ GS කියන මේ ක්‍රීඩිකාවන් දෙදෙනාට GA කියන්නේ ආක්‍රමණය කරන්නේ GS කියන්නේ විදින්නේ ඉතින් මෙන්න මේ ක්‍රීඩිකාවන් දෙදෙනාට ඉතාම හොඳින් ප්‍රගුණ කරන්න ඕනේ පන්දුව විදීම කියන එක. ඒ කියන්නේ ෂොට් එක ලබා ගැනීම. ඉතින් මේ මගින් තමයි අපිට අපි කොච්චර පන්දු ගියක් අපි ගිහින් දුන්නත් අපේ ගෝල් එකට ඒ දෙන්නගේ රාජකාරිය හරියට කරේ නැත්තම් අපිට තරඟය ජයග්‍රහණය කරන්න බෑ. ඒ නිසා මේ විදීම කියන එක හරියම නිවැරදිව අපි පුරුදු වෙන්න ඕනේ මෙන්න මේ දක්ෂතාවය ප්‍රගුණ කරන්න ඕනේ. ඉතින් දරුවනේ මේ විදීම කියන එකටත් අපි නිකම්ම පන්දු අතට අරගෙන විදීම විතරක් පුරුදු වෙලා හරියන්නේ නැහැ. මේ දක්ෂතාවය ප්‍රගුණ කරලා හරියන්නේ අපි තවත් ක්‍රීඩිකාවක් එක්ක මෙන්න මේ වැළැක්වීමත් සමගම අපි කරන්න ඕනේ මේ විදීම කියන එක. ඒ වගේම විවිධ දුර අපේ ගෝල් කවයේ මීටර 4.9ක් තියෙනවා. ඉතින් මේ විවිධ දුර ප්‍රමාණවල ඉඳගෙන අපි මේ විදීම කරන එක විදීම කියන දක්ෂතාවය දියුණු කරවන්න විදීම් වාර 1000ක් 2000ක් විතර සමහර ක්‍රීඩිකාවන්ට ලබා දෙනවා. ඉතින් ඒත් එක්කම අපිට පුළුවන් දරුවනේ මේ ක්‍රීඩාවට සඳහා විදීම කියන දක්ෂතාවය පුහුණු කරවන්න මේ අපෙන් අහනවා විභාගයට ඔබ විනිසුරුවරයාය සිතන්න ඔබේ පාසලේ ක්‍රීඩා ගුරුවරයාය සිතන්න එතකොට ඔබ නවක ක්‍රීඩිකාවකට කොහොමද විදීම කියන දක්ෂතාවය දියුණු කරන්නේ කියලා අපෙන් අහනවා. ඉතින් එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ පුතේ කොහොමද මේ විදීම කියන දක්ෂතාවය දියුණු කරන්නේ කොහොමද මොන වගේ ක්‍රියාකාරකම්ද අපි ලබා දෙන්නේ මේ ක්‍රීඩිකාවකට කියන එක ලියන්න. ඉතින් අපිට පුළුවන් ගහක මේ වගේ පොඩි රින් එකක් පොඩි රවුමක් හදාගෙන පන්දුව අපි පන්දුවක් ලබා දීලා මේ රින් එකට පන්දුව දාන වාර ගානක් 100ක් 200ක් එහෙම නැත්නම් 1000 වාරයක් ඔය වගේ ප්‍රමාණයක් අපි විවිධ අවස්ථාවලදී ලබා දෙනවා. එතකොට මේ වාර ගානේ කීයක් ඔයාගේ මේ විදීම සාර්ථක වුණාද? මොන මොන දුර මට්ටමින්ද හිටියේ? මොන මොන දිශාවන් වලටද හිටියේ? ඉතින් විවිධ ආකාරයෙන් මේ විදීම කියන එක අපිට හුරු කරවන්න පුළුවන්. එතකොට තව ක්‍රීඩිකාවක් වැළක්වනවත් සමග විදීම. ඉතින් ඔය වගේ විවිධ ක්‍රියාකාරකම් අපිට හදලා එහෙම නැත්නම් නිර්මාණය කරලා ලියන්න පුළුවන්. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම ආපහු සැරයක් කියන ඔයාලට එතෙන්ට ගිහිල්ලා නිර්මාණය කරන්න ලෑස්ති වෙන්න එපා. අපිට කාලය කියන එක රන්හා සමානයි. ඒ නිසා අපි දැම්මම කලින්ම මම හිතන්නේ ඔයගොල්ලෝ දැම්මම පාඩම් කරනවා. දැන් අපි දිග නිවාඩු කාලයක් ගෙදර අපිට ඉන්න හම්බුණා පාසල් ගියේ නැහැ. ඒ කාලේ තුල දිවාලා ගෙවල් වලට වෙලා පාඩම් කරන්නේ නැති. එතකොට මේ කරුණු කාරණාත් ඔයාලා දැනගන්න ඇති. නමුත් ආපහු දැන් මේ කියන කරුණ නිසා ඔයාලට ඒ දැනුම මතක් වෙනවා. දැනුම අලුත් වෙනවා නේද? ඔය කරුණු මතක් වෙනවා මේව කියනකොට. ඉතින් තවත් මං හිතන්නේ ඔයාලට මේ තුලින් අලුත් දේවල් එකතු වීම තුලින් ඔයාලට ගන්න ලකුණ තව තවත් වැඩි වෙයි කියලා. එතකොට දරුවනේ හරි අපි දැන් කතා කරේ ගොඩාක් දේවල් කතා කරා netball ක්‍රීඩාවේ දක්ෂතා ගැන. දක්ෂතා හුරු කරවන්නේ වර්ධනය කරවන්න මොන වගේ ක්‍රියාකාරකම්ද අපි දෙන්න ඕනේ කියන එක ගැනයි මම මේ කතා කරේ. ඊට පස්සේ අපිට ගොඩාක් වැදගත් වෙනවා netball ක්‍රීඩාව ගැන කතා කරනකොට මේ ක්‍රීඩිකාවන්ගේ නාම අපි ජීඒ කියනවා ජීඑස් කියනවා ඩබ්ලිව්ඒ කියනවා නේද ඉතින් විවිධාකාරයෙන් මේ ක්‍රීඩිකාවන් ඉන්නවා දැන් ක්‍රීඩිකාවන් 7 දෙනෙක් අවශ්‍යයි කියලා කිව්වනම් මම මේ නෙට්බෝල් ක්‍රීඩාවට ඉතින් දරුවනේ මම මේ 7 දෙනාම දැන් ඔයාලට හඳුන්වා දෙන්නම් මම ඉස්සෙල්ලා කිව්වා විදින්නිය කියලා ගෝල් ෂූටර් ඒ කියන්නේ ජීඑස් කියලා ඔයාලා දැකලා ඇති නෙට්බෝල් ක්‍රීඩාවේදී ඉස්සරහා අපි අකුරු මේ අකුරු පැලඳගෙන තමයි සෙල්ලම් කරන්නේ අපිට මේ ක්‍රීඩිකාව කවුද කියලා හඳුනා ගන්න ඕනේ. ඉතින් මේ කණ්ඩායම් දෙකේ ක්‍රීඩිකාවන්ට විවිධ පාටවලින් තමයි දෙන්නේ මේක මේ අකුරු ගහලා ඔයාලා දැකලා තියෙනවා. ඉතින් ඒ මිනිසුරුවරයන්ට හොයා ගැනීම පහසුව පිණිස දෙන්නේ. ඉතින් මේ GS කියන ක්‍රීඩිකාව එහෙම නැත්නම් ගෝල් ෂූටර් විදින්නිය කියලා අපි කියනවා. ඊට පස්සේ GA කියන්නේ ගෝල් ඇටැක්. ඒ කියන්නේ ආක්‍රමණය කරන්නිය. ඊළඟට WA කියන්නේ win attack අංශ ආක්‍රමණය කරන්නිය කියලා කියනවා. ඊළඟට center කියන්නේ මැද සිටින්නිය. ඊට පස්සේ WD win defend අංශ රකින්නිය. ඊළඟ GD goal defense කියන්නේ goal රකින්නිය. GK goal keeper විදුම් රකින්නිය. හරිද මං ආපු සැරයක් කියනවා GS විදින්නිය ගෝල් GS විදින්නිය ගෝල් ෂූටර් කියලා අපි කියනවා GA ගෝල් ඇටැක් ආක්‍රමණය කරන්නිය කියලා කියනවා WA ඒ කියන්නේ win attack අංශ ආක්‍රමණය කරන්නිය center මැද සිටින්නිය center කියන්නේ C මැද සිටින්නිය WD win defend අංශ රකින්නිය GD ගෝල් ඩිෆෙන්ස් ගෝල් රකින්නිය GK goalkeeper විදුම් රකින්නිය. හරි. එතකොට මෙන්න මේ ක්‍රීඩිකාවන්ගේ නාම. අපෙන් අහනවා සමහර අවස්ථාවලදී ඔබ දන්නා ක්‍රීඩිකාවන්ගේ නාම ලියා දක්වන්න. හරි. එහෙම ක්‍රීඩිකාවන් 3 දෙනෙක්ගේ නාම ලියා දක්වන්න. ඒ වෙලාවට අපිට පුළුවන් මෙන්න මේ වගේ ක්‍රීඩිකාවන්ගේ නාම ලියා දක්වන්න. ඉතින් මේ වගේ හරිම සරල ප්‍රශ්නයක් දෙකක් අනිවාර්යයෙන්ම එනවා. ඔයාලට ඔයාලා දන්නවා මේ 7 වෙනි ප්‍රශ්නේ B කියන කොටසට එන්නේ ප්‍රශ්න 3ක් හෝ 4ක්. එහෙම නැත්නම් 5ක් මේ වගේ කොටස් වෙන්න පුළුවන්. අපි කියනවා 7ේ B වල 1 අයන්න ඔය වගේ කොටස් 3ක්. එහෙම එන්න පුළුවන්. එතකොට මේ එක කොටසකින් එන්නේ මේ වගේ සරල ප්‍රශ්නයකුත් එන්න පුළුවන්. ඉතින් මේ වගේ පොඩි ප්‍රශ්න වලට පවා අපි කරන්න ඕනේ ලකුණු එකතු කර ගැනීම සඳහා එක ප්‍රශ්නයක්වත් අතාරින්නේ නැතුව හොඳින් පිළිතුරු දෙන්න ඕනේ. ඉතින් හරි. ඊළඟට පුතේ අපි මේ නෙට්බෝල් ක්‍රීඩාවේදී ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ. දැන් අපි කතා කරා මුල ඉඳලම අපේ නෙට්බෝල් ක්‍රීඩාවේ ඉතිහාසය. ඊට පස්සේ කී දෙනෙක් අපි නෙට්බෝල් ක්‍රීඩාවට අවශ්‍ය වෙනවද? ඊට පස්සේ නෙට්බෝල් ක්‍රීඩාවේ දක්ෂතා ඒත් එක්කම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාම. හරි. ඊට පස්සේ දැන් අපි කතා කරනවා නෙට්බෝල් ක්‍රීඩාවේ නීති රීති. හරිද? නීති රීති ගැන කතා කරනවා. ඒත් එක්කම පුතේ මේ නෙට්බෝල් ක්‍රීඩාවට නීති රීති හඳුන්වා දෙන්නේ ජාත්‍යන්තර නෙට්බෝල් සම්මේලනය මගින්. මොකෙන්ද? ජාත්‍යන්තර නෙට්බෝල් සම්මේලනය මගින් තමයි මේ නෙට්බෝල් ක්‍රීඩාවේ නීති රීති හඳුන්වා දෙන්නේ. සමහර වෙලාවට අපේ මේ නීති රීති වෙනස් වෙන්න ඉඩ තියෙනවා. දැන් ගොඩාක් කලින් තිබ්බ නීති රීති මේ වෙනකොට වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ විවිධ වෙනස්කම් ඇති වෙනකොට මේ වෙනස්කම් ඇති කරන්නේ ජාත්‍යන්තර නෙට්බෝල් සම්මේලනය මගින්. මතක තියාගන්න ඔයාලගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම නෙට්බෝල් ක්‍රීඩාවේ නීති රීති හඳුන්වා දෙන්නේ කුමන ආයතනය මගින්ද කියලා ඔයාලට ලියන්න පුළුවන් වෙන්න ඕනේ ජාත්‍යන්තර නෙට්බෝල් සම්මේලනය කියලා. හරි. ඉතින් දරුවනි මම කිව්වා දැන් මම කතා කරන්නේ මේ නීති රීති ගැන කියලා නෙට්බෝල් ක්‍රීඩාවේ. ඉතින් මේ නෙට්බෝල් ක්‍රීඩාවේදී පුතේ හැප්පෙන්න තව කෙනෙක්ගේ ඇඟේ හැප්පෙන්න තල්ලු කරන්න පහර දෙන්න උදුරා ගන්න ওই වගේ දේවල් කරන්න බෑ. හරිද? හැම ක්‍රීඩාවකදී මේ වගේ නීති රීති තියෙනවා. ඒ වගේම මේකෙත් තියෙනවා ඇඟේ හැප්පෙන්න තල්ලු කරන්න පහර දෙන්න පන්දු උදුරා ගන්න එහෙම කරන්න බෑ. ඒ වගේම රැකීමේදී ඒ කියන්නේ අර ඔගලන්ට මං ඉස්සෙල්ලා කිව්වා දක්ෂතා ගැන ඒකෙදි වළක්වනවා කියලා කිව්වා. ඒ කියන්නේ රැකීම නේද? පන්දු අතේ තියෙන ක්‍රීඩිකාව රැක ගන්න ඕනේ අපි. පන්දුව ගෙනියන්න නොදී. ඉතින් ඒ රැකීමේදී දෑත් දෙපසට විහිදුවමින් අත් දෙක දෙපසට විහිදුවමින් රැකීම කරන්න බෑ. එයාට එතකොට අනිත් ක්‍රීඩිකාවට ලොකු බාධාවක් වෙනවා. ඒ නිසා එහෙම කරන්න බෑ. ඒක තව නීතියක්. අනිත් එක තමයි පන්දුව ලබාගත් ක්‍රීඩිකාවට අඩි 3ක් එහෙම නැත්නම් මීටර් 0.9ක් කට අඩුවෙන් අඩු පරතරයක ඉඳලා අපිට බාධා කරන්න බෑ. අනිවාර්යෙන් අඩි 3ක් පිටිපස්සෙන් සිටිය යුතුයි අපි. මෙන්න මේ බාධා කරනකොට එහෙම නැත්නම් රකින්නකොට අපි අනිත් ක්‍රීඩාව රකින්නකොට අනිවාර්යෙන්ම අඩි 3ක් පසුපසින් ඉඳලා තමයි රකින්න ඕනේ. එහෙම නැත්නම් ඊට වැඩි අඩු පරතරයකින් හිටියොත් අපිට ඒ වෙලාවේදී අවාසි වෙනවා. මොකද පන්දුව අනිත් පිලට දෙන්න වෙන නිසා. ඒ නිසා මෙන්න මේ වගේ නීති රීති ගොඩක් තියෙනවා නෙට්බෝල් ක්‍රීඩාවේදී. ඒකෙන් ඔයාලට ලියන්න ආවොත් එහෙම නෙට්බෝල් ක්‍රීඩාවේ ඔබ දන්නා නීති රීති දෙකක් නම් කරන්න. ඒ වෙලාවට ඔයාලා ලියන්න ඕනේ පන්දුව අතතිව දුවන්න බෑ, පන්දුව උදුර ගන්න බෑ, පන්දුව සමග බිම වැටෙන්න බෑ, පන්දුව බිම දිගේ රෝල් කරගෙන වෙන කෙනෙකුට පන්දුව ලබා දෙන්න බෑ. ඔන්න ඒ වගේ නීති රීති තියෙනවා. ඉතින් මේ වගේ වෙලාවට ඔයාලට ওই වගේ කරුණු දෙකක් ලියන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ මං ඉහත කියපු නීති රීති උල්ලංඝනය කළොත්, ඒ කියන්නේ කඩ කළොත්. හොඳද? කඩ කළොත් අපිට දඬුවම් යැවීමක් හෝ විදීමක් එම ස්ථානයේදීම ලබා දෙනවා. දඬුවම් යැවීමක් හෝ විදීමක් එම ස්ථානයේදීම ලබා දෙනවා. ඒ කියන්නේ මොකද්ද මේ? ඒ කියන්නේ විරුද්ධ පිළට පන්දුව දෙනවා මේ කරපු දඬුවම නිසා. ඒ නිසා මේ වරද කළ ක්‍රීඩිකාව වරද නොකළ ක්‍රීඩිකාවකගේ පසෙකින් තියා ඇයට බාධාවක් වෙන්නේ නැති විදියට ඉන්න ඕනේ. ඒ කියන්නේ දැන් හිතන්නකො තමන් ඉන්න පන්දු අතේ තියාගෙන තමන්ට විරුද්ධ පිළේ ක්‍රීඩිකාවක් ගෙන් බාධාවක් සිද්ධ වුණා නම් තමන් පන්දුව තමන්ගේ පිළ වෙත යොමු කරනකම් එයා තමන්ගේ පිටිපස්සෙන් හිටගෙන ඉන්න ඕනේ. හරිද? එතකොට අන්න ඒ විදියට පන්දු අතින් ගිලිහෙන තුරු මෙන්න මේ අනිත් ක්‍රීඩිකාවගේ පසුපසින් ඉන්න ඕනේ. එතකන් එයාට ක්‍රීඩාවට එන්න බෑ. හරි. ඉතින් මෙන්න මේ වගේ දඬුවම් ලබා දෙනවා මේ නීති රීති උල්ලංඝනය කළ විට. හරිද? එතකොට මේ ලබා දෙන දඬුවමුත් ඔයගොල්ලන්ට මොනවද කියලා ආවොත් එහෙම මේ විදියට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඉතින් දරුවනේ ඊට පස්සේ දැන් මේ නෙට්බෝල් ක්‍රීඩාවේදී තවත් අපි දකින පන්දුව යැවීමේ විවිධ ක්‍රම තියෙනවා. ඉතින් මේ යැවීමේ ක්‍රම අපි දන්නවා. සමහරවිට අත් දෙකෙන් අපි පන්දු යොමු කරනවා. සමහරවිට තනිය අතින් පන්දු යොමු කරනවා. ඉතින් මේ තනිය අතින් හා දෑතින් යැවීමේ පන්දු මේ ක්‍රම පන්දු යැවීමේ ක්‍රම 8ක් තියෙනවා. ඒ කියන්නේ තනිය අතින් යැවීමේ ක්‍රම 4යි දෑතින් යැවීමේ ක්‍රම 4යි. හරිම ලේසි. අමතක කරන්න එපා. ප්‍රධාන යවුම් ක්‍රම දෙකයි තනියතින් හා දෑතින්. ඔයාලා ඒක දන්නව. ලොකුවට පාඩම් කරන් දෙන්නේ නෙමෙයි. අපිට මේක දැක්ක පමණින් ග්‍රහණය කරගන්න පුළුවන්. හැමදේම කටපාඩම් කරලා ලියන්න යන්න එපා දරුවනේ. එතකොට එක වචනයක් දෙකක් මග ඇරෙනකොට ඔයාලට එතනින් එහා ලියා ගන්න බැරුව යනවා. ඒ නිසා මේක ප්‍රායෝගිකව හිතන්න දරුවනේ. මේ විෂය විතරක් නෙමෙයි. ශාරීරික අධ්‍යාපනයේ ක්‍රීඩා මේ කියන විෂය නම් හරිම ලේසි. හරිම ඔයාලට ප්‍රායෝගිකයි. මොකද නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් තියෙනවා. ඒකෙදි මේ හැම ක්‍රීඩාවක්ම දකිනවා. ඉතින් එතකොට ඕනම දෙයකින් අපිට මේ ලියන්න පුළුවන් අපි දැකපු දේ, අපි කරපු දේ. ඒ වගේම අනිත් මේ විෂයන් වලටත් එහෙම හැම දෙයක්ම ප්‍රායෝගිකව හිතන්න. ගොඩාක් පාඩම් කරන්න යන්න එපා. ප්‍රායෝගිකව හිතනකොට අපිට මේ උත්තර එනවා. හැම දෙයක්ම අපේ සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතයේ දේවල් තමයි අපිට ලියන්නේ. ඉතින් අපි ඔළුවට ලොකු බරක් කරගෙන හැම එකක්ම ලොකුවට පාඩම් කරන්න යන්න ඕනේ නැහැ. හැම දෙයක්ම සරලව ප්‍රායෝගිකව හිතන්න මේ අපිට තියෙන දේවල්. ඉතින් දැන් අපි මේ පන්දු යැවීමේ ක්‍රම ගැන කතා කරේ. තනි අතින් පන්දු යැවීමේ ක්‍රම 4යි කිව්වම අපි ඒ 4 බලමු. උරහිස් යවුම උරයි සෑම ෂෝල්ඩර් පාස් එක කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන් සිංහල වචන භාවිතා කරන්නේ අපි මේ ක්‍රීඩාවේදී ෂෝල්ඩර් පාස් ඊට පස්සේ හයි ෂෝල්ඩර් පාස් බවුන්ස් පාස් අන්ඩර්ආම් පාස් මොනවාද මම මේ කිව්වේ තනි අතින් යවුම් ක්‍රම ෂෝල්ඩර් පාස් ලොබ් පාස් එහෙම නැත්නම් හයි ෂෝල්ඩර් පාස් බවුන්ස් පාස් අන්ඩර්ආම් පාස් ඒ කියන්නේ ෂෝල්ඩර් පාස් කියන්නේ උරයි සෑම ලොබ් පාස් එහෙම නැත්නම් හයි ෂෝල්ඩර් පාස් කියන්නේ උරහිසට ඉහළින් යවුම බවුන්ස් පාස් කියන්නේ හෙප්පා යවුම අන්ඩර්ආම් පාස් කියන්නේ අතට යටින් යවුම හරි ඊළඟට අපි දෑතින් යවුම් ක්‍රම අත් දෙකෙන්ම යවුම් ක්‍රම මේකෙදි පපුවට කෙලින් යවුම අපි කියනවා චෙස් පාස් එක කියලා චෙස් පාස් ඊළඟට හිසට ඉහළින් යවුම ඕවර්හෙඩ් පාස් හිසට ඉහළින් යවුම ඕවර්හෙඩ් පාස් ඊළඟට පැති යවුම සයිඩ් පාස් හෙප්පා යවුම බවුන්ස් පාස් පපුවට ඉහළින් යවුම හිසට ඉහළින් යවුම පැති යවුම හා හෙප්පා යවුම ඉතින් මේ චෙස් පාස් එක කියන්නේ පපුවට කෙලින් යවුම ඕවර්හෙඩ් පාස් එක කියන්නේ හිසට ඉහළින් යවුම පැති යවුම සයිඩ් පාස් හෙප්පා යවුම බවුන්ස් පාස් දැන් ඔයාලා හිතනවා ඇති මේ හෙප්පා යවුම එහෙම නැත්නම් බවුන්ස් පාස් එක මේ දෙපැත්තටම කියවන්නේ කියලා ඔව් පුතේ ඉතින් මේ බවුන්ස් පාස් එක කියන එක අපිට අත් දෙකෙන්ම කරන්නත් පුළුවන් තනි අතින් කරන්නත් පුළුවන් ඒ නිසා මේ තනි අතින් හා දෑතින් යවන යවුම් ක්‍රම දෙකටම මේක කරන්න පුළුවන් එක chance එකක් තියෙන සමහර ලාවට අපිට ලියන්න આવොත් විභාගයට මේ මේ යවුම ලේසි අපිට දෙක දෙපැත්තටම මේක ලියන්න පුළුවන් අන්න ඒ වගේ ඒවා කෙටි ක්‍රම මතක තියාගන්න ලේසි පහසු වෙන අවස්ථා මතක තියාගන්න අපිට කරුණු හොයාගන්න ඉතින් ඒ වගේ වෙලාවෙදී මෙන්න මේ වගේ chance අපි ගන්න ඕනේ මේ හෙප්පා යවුම දෙපැත්තටම ලියන්න පුළුවන් ඒ නිසා අන්න ඒ වගේම මතක තියාගන්න මේ කරුණ. එහෙනම් ඔයාලට මං හිතනවා අද දවසේ මේ පාඩම තුලින් ඔයාලා මේ යවුම් ක්‍රම ටිකත් නැවත මතක් කරගන්න ඇති, නැවත ඕගොල්ලෝ ආවර්ජනය කරගන්න ඇති. ඔයාලට දැන් පුළුවන් මේ පාඩමෙන් මේ වගේ කරුණු කාරණා આવොත් එහෙම උත්තර ලියාගන්න. ඉතින් හරි. ඊට පස්සේ මං කතා කරනවා ගොඩක් වෙලාවට මේ ප්‍රශ්න පත්‍රය එන 7 වෙනි ප්‍රශ්නයේදී netball තරඟ විනිශ්චය ගැන අහනවා netball තරඟ විනිශ්චය එතකොට මේ විනිශ්චය ගැනත් ඔයාලා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ ඒ වගේම විතරක් නෙමෙයි මගේ දරුවනේ ඔයාලා මේ අධ්‍යාපනයේ හැමාරවි සමහර විට ක්‍රීඩා බාර ආචාර්යවරියක් එහෙම නැත්නම් හොඳ කෝච් කෙනෙක් ඒ වගේ ක්‍රීඩා අංශයෙන් මොන හරි ඔයාලට මේ රැකියාවක් ලැබුණොත් ඔයාලා මේ ක්‍රීඩා ගැන එහෙම නැත්නම් තරඟ විනිශ්චය ගැන දැනුමක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවෙදී අපිට ගොඩාක් වටිනවා මේ කරුණු ඉගෙන ගන්න එක. ඒ නිසා මේවා තමන්ගේ විභාගයට විතරක්ම නෙමෙයි තමන්ගේ ඉදිරි ජීවිතයටත් ගොඩාක් වෙලාවට වටිනවා මේ වගේ දේවල්. හරි. අපි මේ තරඟ විනිශ්චය කියන එක බලමු. ඒකෙදී ඕන වෙනවා අපිට තරඟ විනිසුරුවන් දෙදෙනෙක් ඕන වෙනවා. ඒ ක්‍රීඩාව පාලනය කිරීම සඳහා ක්‍රීඩාවේ තීරණ දීම සඳහා ක්‍රීඩා විනිසුරුවන් දෙදෙනයි කාලගණකවරුන් දෙදෙනයි ලකුණු සටහන් කරුවන් දෙදෙනයි. ඉතින් netball ක්‍රීඩාවට දැන් මේ අවශ්‍ය වෙන තරඟ විනිශ්චයට අවශ්‍ය වෙන විනිශ්චය මණ්ඩලය මම මේ කිව්වේ විනිසුරුවන් දෙදෙනයි කාලගණකවරුන් දෙදෙනයි ලකුණු සටහන් කරුවන් දෙදෙනෙක් විදියට තමයි අපි ලියන්න ඕනේ. හරි. ඉතින් පුතේ මේ දැන් netball විනිශ්චය ගැන කතා කරද්දී ඕගොල්ලෝ දන්නවා netball ක්‍රීඩා පිටියේදී ක්‍රීඩා විනිසුරුවරයා විනිසුරුවරියේ ඉන්න තමන්ගේ දකුණු අත පැත්ත තමයි තමන්ගේ විනිශ්චය ලබා දෙන්නේ. දකුණු අත පැත්තේ ක්‍රීඩා පිටියේ ඒ ප්‍රදේශයට විතරයි මේක විනිසුරුවරියක් යන්නේ. ඉතින් අනිත් විනිසුරුවරිය අනිත් පැත්ත විනිශ්චය කරනවා. ඒ විදිහට තමයි ඕගොල්ලන්ට විනිශ්චය ලබා දෙන්නේ. ඉතින් ඒක ඔයාලා දන්නවා ඔයාලගේ පාසලේදී උගන්වලා ඇති ක්‍රීඩා පිටියේ ඇඳලා ලකුණු කරලා මෙන්න මේ ප්‍රදේශයට තමයි මේ A කියන විනිසුරුවරිය විනිශ්චය ලබා දෙන්නේ B කියන විනිසුරුවරිය මෙන්න මේ ප්‍රදේශයට විතරයි ලබා දෙන්නේ කියලා. ඉතින් ඔයාලට මේ වෙලාවේදී ඒක මතක් වෙනවා ඇති. හරි. එතකොට ඊළඟට මේ විනිසුරුවරුන් විසින් ගොඩක් කාලවලට මේ හස්ත සංඥා ඒ කියන්නේ අතින් විසිල් එක පිඹලා අපිට මොකද්ද අපෙන් උන වැරද්ද කියලා අපිට ඒ දිශාව හෝ මොකද්ද අපේ පාද චලනයක්ද ශරීර ඝට්ටනයක්ද එහෙම නැත්නම් අපි වාසිදායක නීතියක්ද මොකක්ද කියන එක අපිට සමහරලාට එකපාරින් කිව්වට ඇහෙන්නේ නැතුව ඒ නිසා අපි ඒක හඳුනාගන්නේ හස්ත සංඥා වලින් මේ හස්ත සංඥා තියෙනවා පුතේ මැද යවුම ඒ කියන්නේ ඉස්සෙල්ලාම තරංගයක් ආරම්භ කරනකොට මැද යවුම යා යුතු දිශාව කාටද තියෙන්නේ කියන එක අපි අතින් පෙන්නනවා ඉතින් ඒක ඕගොල්ලන්ට දැන් මේ වෙලාවේදී ඔයාලගේ මේ අහන් ඉන්නවා නම් පොත ළඟ තියෙනවා නම් බලන්න පුළුවන් ඔයාලට නැත්තම් මතක් වෙනවා ඇති මෙන්න මේ සංඥාව තමයි අතින් දෙන්නේ යවුම් දිශාව පෙන්නලා කියලා ඊළඟට කෙටි දුර දැක්වීමක් අපි කියනවා ෂෝට් පාස් එක කොහොමද දෙන්නේ අත් දෙක කිට්ටු කරලා නේද අර අපුඩියක් ගහනවා වගේ ඊට චුට්ටක් ඈතින් අත් දෙක තියලා අපිට විනිසුරුවරිය පෙන්නනවා කෙටි දුර දැක්වීමක් ඉතින් ඒ වගේම පාද චලන ස්ටෙපින් එකක් අත් දෙක එහෙ මෙහෙ සොලවමින් ඒ කියන්නේ උඩ පහත කරමින් ඕගොල්ලෝ දන්න ස්ටෙපින් එක පෙන්නන විදිය ඉතින් හස්ත සංඥා ඊළඟට ශාරීරික ඝට්ටන අපි දන්නවා කන්ටැක් එකක් ගොඩක් වෙලාවට කන්ටැක් වෙනවා අපි කන්ට්‍රෝල් නැතුව නේද ඒ වෙලාවට කන්ටැක් කියන එක මේ ලබා දෙනවා ඉක්මනින්ම විනිසුරුවරිය විසින් ඉතින් ශාරීරික ඝට්ටනය පෙන්වන විදිය හස්ත සංඥාව කොහොමද ඊළඟ රඳවාගත් පන්දුව ඒ කියන්නේ මේ හෙල්ඩ් බෝල් කියලා අපි කියනවා තප්පර 3කට වැඩි අපි අතේ පන්දුව රඳවා ගන්න බෑ නෙට්බෝල් ක්‍රීඩාවේදී ඉතින් ඒ තව හස්ත සංඥාවක් ඊළඟ උඩ දැනීමක් ඒ කියන්නේ ටොසප් එකක් සමහර ලාවට පන්දු එකවර ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ගහණය කර ගන්නවා අල්ල ගන්නවා ඉතින් මේ වගේ වෙලාවට විනිසුරුවරියට දැක්කේ නැත්නම් ඒ ශනිකවම කොහොමද කාගේ අතේ ස්පර්ශ උනේ කවුද හරියටම ග්‍රහණය කරගත්තේ කියලා ඒ වෙලාවට අපි දෙනවා ටොසප් එකක් ඒ කියන්නේ උඩ දැමීමක් ඒ උඩ දැමීම කරන්නේ තමන්ගේ ගෝල් එක පැත්තට ක්‍රීඩිකාව හරවලා ක්‍රීඩිකාවන් දෙදෙනා තමගේ ගෝල් දෙක පැත්තට හරවලා ඊට පස්සේ පන්දු උඩ දැමීමක් කරනවා ඒ අවස්ථාවේදී ඉස්සෙල්ලාම පන්දු අල්ලගත්ත ක්‍රීඩිකාව තම මේ පන්දු හිමිවන්නේ ඉතින් එන්නේ මේ විදියට උඩ දැමීම කරනවා ඊළඟට කෙටි විරාමය ඉන්ටර්වල් එකක් ලබා දෙන්නේ කොහොමද ඊළඟ බාධා කිරීමක් ඊට පස්සේ කොටස් දෙකකට උඩින් පන්දුව යවනවා ඒ කියන්නේ ඕවර් තර්ඩ් කියලා අපි කියනවා ඊට පස්සේ ඇඩ්වාන්ටේජ් එකක් එහෙම නැත්නම් වාසිදායක නීතියක් මෙන්න මේ වගේ හස්ත සංඥා රාශියක් පුතේ අපිට ලබා දෙනවා. එතකොට විභාගයට ආවොත් එහෙම ලියන්න ඔබ දන්න හස්ත සංඥා පහක් නම් කරන්න අපිට පුළුවන්. යවුම හා යාතු දිශාව, දෙක කෙටි දුර දිශාව දැක්වීම, තුන පාද චලන, හතර ශාරීරික ඝට්ටන, පහ රඳවාගත් පන්දුව, හය උඩ දැමීමක්, හත විරාම කෙටි විරාම, අට බාධා කිරීම, නවය කොටස් දෙකකට උඩින් පන්දුව යැවීම, දහය වාසිදායක නීතිය. ඔන්න ඔය විදිහට පුතේ අපිට පුළුවන් මෙන්න මේ වගේ පහක් ඇහුවොත් පහක්, දෙකක් ඇහුවොත් දෙකක්, දහයක් ඇහුවත් අපිට ලියන්න පුළුවන්. හරි මට හිතනවා ඔයාලට දැන් තේරෙන්නේ නැති කියලා හස්ත සංඥා මොනවද කියලා ඔයාලා දන්නව. හරි ඊට පස්සේ අපි බලමු නෙට්බෝල් ක්‍රීඩාවේදී මේ සිද්ධ වෙන වැරදි සඳහා ලබා දෙන දඬුවම්. ඒ කියන්නේ දඬුවමට ලබා දෙන්නේ අනිත් පැත්තට වාසියක්. ඔයාලා ඒක දන්නවා. අපේ අතින් අපි හිතන්නකෝ ක්‍රීඩා කරනවා අපි දැන්. එතකොට අපේ අතින් වරද්දක් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙනකොට කොහොමද මේ අපිට මොකද වෙන්නේ? ඉතින් පන්දු අනිත් පැත්තට අනිවාර්යයෙන්ම දෙනවා. එතකොට ඒ දෙනකොට අපිට මොකද්ද දෙන දඬුවම? එයාලට නිදහස යවුමක් දෙනවද? එහෙම නැත්නම් දඬුවම් යවුමක් දෙනවද? දඬුවම් යවුම හා දඬුවම් විදුමක් දෙනවද? තුලට විසිකිරීමක් දෙනවද? දෙදෙනෙකු අතර උඩ විසිකිරීමක් දෙනවද කියලා. ඉතින් මෙන්න මේ වගේ වැරදි සඳහා දෙන දඬුවම් ටිකක් තියෙනවා. මතක තියාගන්න එක නිදහස යවුමක් දෙන්න පුළුවන්. දෙක දඬුවම් යවුමක් දෙන්න පුළුවන්. තුන්වෙනි එක දඬුවම් යවුම හෝ දඬුවම් විදීම. මෙන්න මේ දඬුවම් යවුම හෝ විදීම දෙන්න පුළුවන් මේ ගෝල් එකේදී අනිත් තැන්වල දෙන්න බෑ. ඉතින් ඒවා මතක තියාගන්න ඕනේ. ඊළඟ තුලට විසිකිරීම හා දෙදෙනෙකු අතර උඩ විසිකිරීම. මෙන්න මේ කියන කරුණු ටික මේ වැරදි. ඒ කියන්නේ සිදුවන ක්‍රීඩාවේදී සිදුවන වැරදි සඳහා ලබා දෙන දඬුවම් තමයි මම මේ කිව්වේ. හරි. ඊට පස්සේ දරුවනේ මෙන්න මේ කරුණු කාරණා ටිකෙන් ඒ කියන්නේ මම දැන් මුල ඉඳලා කතා කරා ඔයාලට ක්‍රීඩාවේ ඉතිහාසය කියන්නේ ක්‍රීඩාවේ ආරම්භය කොහොමද ලංකාවට හඳුන්වා දුන්නේ කවුද? එතකොට නෙට්බෝල් ක්‍රීඩාවේ දක්ෂතා මොනවාද? කණ්ඩායමකට කී දෙනෙක් ක්‍රීඩා කිරීමට අවශ්‍යද? ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාම මොනවාද? ඊට පස්සේ ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා කරන වැරදි සඳහා දෙන දඬුවම් මොනවාද? නීති රීති මොනවාද? ඒ උල්ලංඝනය කරන විට දෙන දඬුවම් මොනවාද? ඊට පස්සේ යැවීම් ක්‍රම, පන්දුව යැවීම් ක්‍රම, තනි අතින් හා දෑතින් යැවීම් ක්‍රම, ඊළඟ හස්ත සංඥා, ඊළඟ නෙට්බෝල් ක්‍රීඩාවේදී සිදුවන වැරදි, වැරදි සඳහා ලබා දෙන දඬුවම්, මේ සියල්ලක්ම අපි දැන් කතා කර ආදරණීය දුවේ පුතේ. එතකොට බලමු අපි පසුගිය ප්‍රශ්නවල විභාග ප්‍රශ්නවලට මොන වගේ ඒවද ඇවිල්ලා තියෙන්නේ කියලාත් අපි චුට්ටක් බලමු. එතකොට ඔයාලට පොඩි අදහසක් ගන්නට පුළුවන් මේ කරුණු කාරණා වලින් කොහොමද අපිට විභාගෙට ප්‍රශ්න එන්නේ කියලා. එතකොට මේ වෙනකොටත් මම දන්නවා ඔයාලා මේ පාස් පේපර් හොයාගෙන ඒවට උත්තර ලියලා දැන් හරි මාසාවෙන් විභාගෙට බලාගෙන ඉන්නේ තව අලුතෙන් කරුණු එකතු කරගන්න. ඉතින් හරි අපි බලමු එහෙනම් ඔයාලා මොනවද මේ ඔයාලට කලින් අවුරුදු වල ඇවිල්ලා තියෙන ප්‍රශ්න කියලා. පුතේ මම ඉක්මනින් කියන්නම් ඔයාලට 2014 වර්ෂයේ ඇවිල්ලා තියෙනවා මම තනින් තන ඔයාලට ප්‍රශ්න ටිකක් ඉදිරිපත් කරන්න හදන්නේ. 2014 අහලා තියෙනවා 7 වෙනි ප්‍රශ්නේ B කොටස. ඔබ පාසලේ නිවාසාන්තර නෙට්බෝල් තරඟ පැවැත්වීම සඳහා විනිසුරු වරියක ලෙස පත්කොට ඇත. එහෙනම් ඔන්න පාසලේ නිවාසාන්තර ක්‍රීඩා සඳහා විනිසුරු වරියක් විදියට ඔයා පත් කරලා තියෙනවා කියනවා. එතකොට මේ තරඟ විනිශ්චය සඳහා ඔබ රැගෙන යා යුතු දේවල් අන්න පුතේ මොනවද අපි රැගෙන යන්නේ? දැන් ඔයා විනිශ්චය කරන්න යන්නේ. එතකොට මොනවද අරයි යන්නේ විනිසුරු වරියක් ලෙස? එහෙම නැත්නම් විනිසුරුවරයෙක් ලෙස මොනවද අරයි යන්න ඕනේ තෙන්ට? දැන් අපි කිව්වා අපිට ඉස්සෙල්ලා අවශ්‍ය වෙනවා විනිසුරුවරයන් දෙදෙනයි, කාලගණකවරුන් දෙදෙනයි, ලකුණු සටහන් කරුවන් දෙදෙනයි. එතකොට අපි හිතන්න ඕනේ විනිසුරුවරු නම් ගෙනියන්න ඕන අනිවාර්යයෙන්ම මොනවද විසිල් එකක් අපි ගෙනියන්න ඕනේමයි නේද? නලාවක් අපි ගෙනියන්න ඕනේ. ඊට පස්සේ අපි එතනින් බලනවා වෙලාව. අපි වෙලාවකට අනුව සෙල්ලම් කරන්නේ. එතකොට මොනවද ඕනේ? ස්ටොප් වොච් එකක් ඕනේ නේද? ඊට පස්සේ ලකුණු සටහන් කරන්න ලකුණු සටහන් පත්‍ර ඕනේ. ඉතින් අන්න ඒ වගේ දේවල් ලියන්න පුළුවන්. හරි, ඊළඟ ප්‍රශ්نين අහලා තියෙනවා ඔබ නිවාසයේ නවක නෙට්බෝල් ක්‍රීඩිකාවකට පන්දු යැවීමට දෑතුරු කිරීම සඳහා සුදුසු ක්‍රියාකාරකම් දෙකක් ලියන්න. අන්න මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට කිව්වා කොහොමද අලුත් ක්‍රීඩිකාවන් හුරු කරන්නේ පන්දු යැවීම නේද? පන්දු පාලනය කියලා මම ඔයාලට කියලා දුන්න. පන්දුව තනියම හිස වටේ කරකන්න, ඇඟ වටේ කරකන්න, කකුල් වටේ කරකන්න. එතකොට පන්දුව බිත්තියට ගහලා අල්ලන්න, නැත්නම් තව ක්‍රීඩිකාවක් සමග පන්දුව විවිධ මං කියලා දුන්න පන්දු යැවීම ක්‍රම මගින් විවිධ ක්‍රම ඔස්සේ පන්දුව දාන්න ලබා ගන්න. ඉතින් මෙන්න මේ වගේ ඔයාලට ලියන්න පුළුවන්. බලන්න දැන් අපි ඉගෙනගත්තු කරුණු මගින් ගොඩාක් දේවල් අපි ලියන්න ඉගෙන ගත්තා. හරි, ඊළඟට බලමු ඔබගේ නිවාසයේ සිසුන්ට නෙට්බෝල් ක්‍රීඩාව පුහුණු කිරීමට ඔබට පැවරී ඇත. නෙට්බෝල් ක්‍රීඩාවට පුහුණු වන ක්‍රීඩිකාවන් සිදු කරන පහස සඳහන් වැරදි අවස්ථාවලදී දෙන දඬුවම පැහැදිලි කරන්න. එකක් තියෙනවා ස්ටෙපින්. ඒ කියන්නේ පාද හුරුව කියන එක නැතුව යාම. එතකොට මොකද්ද අපි දෙන්නේ? අපි කතා කරා දෙන දඬුවම් මොනවාද කියලා. එතකොට අපිට දෙන්න පුළුවන් නිදහස් යැවීම. ඊට පස්සේ තියෙනවා ඩ්‍රැගින්. කකුල අපේ පන්දු අපිට පාලනය කරගන්න බැරුව, අපේ ඇඟ පාලනය කරගන්න බැරුව අපි ඇදෙනවා අපේ කකුල. එතකොට ඩ්‍රැගින් කියලා කියනවා. ඒ වගේ වෙලාවටත් අපිට දෙන්න පුළුවන් පුතේ නිදහස් යැවුමක්. අන්න ඒ වගේ ඔයාලට උත්තර ලෙහෙසියෙන්ම ලියා ගන්න පුළුවන්. හරි, ඔය ඒ වගේම මම දැන් තව අවුරුද්දක ප්‍රශ්නයක් ඕගොල්ලන්ට කියන්න. 2020 ඇවිල්ලා තියෙනවා ආසන්නතම ප්‍රශ්නේ ඕගොල්ලන්ට කියන්නේ. ඕ ලෙවල් වලට නෙට්බෝල් ක්‍රීඩාවේ ප්‍රධාන පන්දු යැවීමේ ක්‍රම දෙකක් ලියන්න. හරිම ලේසි පුතේ. හිතන්න මම ඔයාලට පන්දු යැවීමේ ප්‍රධාන ක්‍රම දෙක කිව්වා. මොකද්ද? තනි අතින් හා දෑතින් යැවීමේ ක්‍රම. එතකොට ඔන්න ඔය මේ ප්‍රශ්නෙට උත්තරේ. හරි, ඉතින් ඊළඟට ඉහත ඔබ සඳහන් කළ පන්දු යැවීමේ ක්‍රම දෙකට උදාහරණ බැගින් ලියන්න. තනි අතින් හා දෑතින් යැවීමේ ක්‍රම. හරිද තනි අතින් හා දෑතින් යැවීමේ ක්‍රම මොනවාද කියලා දුන්නා. එතකොට එකකට උදාහරණ ඔන්න දෙක බැගින් ලියන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා ඔයාලට අන්න අර එක යවුමක් මොකද්ද හෙප්පා යවුම කියනක මේ දෙකටම ලිව්වහම හරියනවා. ඔන්න හෙප්පා යවුම. එතකොට තව දෙකක් මතක් කරන්න පුළුවන්. තනි අතින් යැවීමට මොනවාද තනි අතින් යැවීමට ෂෝල්ඩර් පාස් එක ලියන්න පුළුවන් නේද? ඊට පස්සේ හයි ෂෝල්ඩර් පාස් ඒ කියන්නේ උරහිස්සයවම උරහිසට ඉහළිනවම හෙප්පා යවුම හා යටියත් යවුම. එහෙම නැත්නම් අතට යටින් යවුම. ඊළඟට දෑතින් යැවීම ක්‍රම දෙකකුත් ලියන්න පුළුවන්. චේස් පාස් එක පපුවට කෙලින් යැවීම, ඊළඟට හිසට ඉහළින් යැවීම, පැති යවුම හා හෙප්පා යවුම ඔන්න ඔය ටික ලියන්න පුළුවන්. හරි. එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි එකවර පන්දුව ක්‍රීඩිකාවන් දෙදෙනෙකු අල්ලා ගත් විට විනිසුරුවරිය ලෙස ඔබ දෙන දඬුවම මොකක්ද? ඔබ දෙන තීරණය මොකද්ද? රයිට්. මං කිව්වා එක වෙලාවේදී දෙදෙනෙක් ග්‍රහණය කරගත්තොත් අල්ලා ගත්තොත් මොකද්ද කරන්නේ? ටොස් අප් එකක් දෙනවා. ඒ කියන්නේ පන්දුව උඩ විසිකිරීමක් දෙනවා. තමන්ගේ ගෝල් දෙක දිහා බලාගෙන විනිසුරුවරිය මැදින් ඉඳගෙන ඊට පස්සේ එයා මේ විනිසුරුවරිය මැද ඉන්නකොට එයා පන්දු උඩ විසිකිරීමක් කරනවා. ඒ වෙලාවේදී පන්දු ඉස්සෙල්ලාම අල්ලගන්න ක්‍රීඩිකාවට අවස්ථාව දෙනවා පන්දුව ලබා ගැනීම සඳහා. ඉතින් ආදරණීය දුවේ පුතේ, මං හිතනවා ඔයාලට සම්පූර්ණයෙන්ම මේ නෙට්බෝල් කියන පාඩම ආවරණය වෙන්නේ නැති කියලා. ඉතින් මේ සෑම කරුණක්ම හිතේ තියාගෙන මතක් කරගෙන විභාගයට යන්න යනකොට ඔයාලට කිසිම විදියකට මේ එතකොට ප්‍රශ්න ලියන්න අපහසුයක් වෙන එකක් නැහැ. ඉතින් මං හිතනවා ඔයාලට දැන් මේ පාඩමේ කිසිම ගැටලුවක් නැතුව ඇති කියලා. එහෙනම් ආදරණීය දුවේ පුතේ, ඔයාලා සියලු දෙනාටම සෞඛ්‍යාචාරික අධ්‍යාපනයේ විෂයෙමෙන්ම සියලුම විෂයන් සඳහා ඉතාම විශිෂ්ට සාමාර්ථ අරගෙන හොඳ ප්‍රතිඵලයක් ලබාගෙන ඔයාලගේ විභාගයේ ඉහළින්ම පාස් වෙයි කියලා, ඒ වගේම පාස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඕගොල්ලොගේ ජීවිත ආලෝකමත් වෙන්න කියලාත් ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා. ඔබ සැමට ස්තුතියි.